බුද්ධ අභිවන්දන සකල සත සසරින් මුදන්
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ධර්ම දේශනාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළ පිහිටන්න නම් බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්න නම් බණහන කෙනෙක් තුළ කාරණා පහක් පිහිටවාගෙන බණහන්නට ඕන. බොහෝ දෙනෙක් බණ අහනවා. අහනව නෙමේ බොහෝ දෙනෙකුට ඇහෙනවා. බොහෝ වෙලාවට එක්ක වාහනය යන ගමන් දාලා තියෙනවා. එක්ක යනේන ගමන් බණ අහගෙන යනවා. සමහරු ගෙවල් වල බණ දාලා ඔහි ගෙදර වැඩ කර කර ඉන්නවා. අපි බණ අහනවා කියනවා. බණ ඇහෙනවා. අහනව නෙමේ බොහෝ දෙනෙකුට. ඊළඟට ගෙදර එහාට මෙහාට යනකොට තැන් තැන් වලින් මේ දේශනාවේ කෑල්ලක් එක්ක දේශනාවේ මුලින් ටිකක් මැදින් ටිකක් අගින් එහෙම තැන් තැන් වලින් බණ ඇහෙනවා. පිංගතුනි බණ අහද්දී ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග ගැළපෙන විදිහට බණ අහන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සාත්තං අර්ථ සහිතව මුල මැදාග ගැළපෙන විදිහට දහම් දෙසලා තියෙනවා. සබ්භ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්තව මේ ධර්මයේ දේශනා කරන්නේ පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති මේ පිරිසිදු නිවන් මඟ මේ දේශනාව තුළ එකතු වෙන විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න. ඒ නිසා ඒ බුදු කෙනෙක්ගේ දේශනාවක් ධර්මයක් ශ්‍රවණය කරද්දි බොහොම සද්ධාවෙන් හිත පිහිටවාගෙන මේ ධර්මශ්‍රවණයේ මට නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අදිෂ්ඨානෙන් බණහන්නට ඕන. ඒ බණහන කෙනෙක් තුළ ඇති කරගන්න ඕන මූලික කරුණු පහක් තියෙනවා. පළවෙනි එක තමයි අප්‍රමාණ ආසාවකින් බණහන්නට ඕන. ධර්මයේ ශ්‍රවණය කිරීමේ බණ ඇසීමේ ආසාවක් තියෙන්නට ඕන. ඒක අවංක ආසාවක්. සසරින් ගැලවීම පිණිස මේ භයානක සසර දුකින් නිදහස් වීම පිණිස අනේ බුදු කෙනෙක්ගේ බණපදයක් මට අහන්න ලැබෙනවා කොච්චර භාග්‍යයක්ද කියලා අප්‍රමාණ ආසාවෙන් බණහද්දී හිත පිහිටවාගෙන බණහන්නට ඕන. දෙවනි කාරණේ සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන මුල මැදාග ගැළපෙන විදිහට දේශනාවෙම හිත පිහිටවාගෙන බණහන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. සෝතං ඕදහති. හොඳට අවධානය යොමු කරගෙන බණහන. එහෙම බණ අහද්දි දේශනාව තුළ හිත තැම්පත් වෙනවා. හිතේ බොජ්ජංග ධර්ම වැඩෙනවා බණ අහද්දි. ඊළඟ කාරණේ බණ අහනකොට අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කරගන්නවා. එවැනි අදිෂ්ඨානයකින් බණ අහන්නට ඕන. අර්ථ ග්‍රහණය කරගන්න. ඊළඟ කාරණේ අත්ථං ගන්හාති. අර්ථ ග්‍රහණය කරන්න කියන. මේ දේශනාව තුළ කියවෙන සම්පූර්ණ වචනින් වචනේ ඔබට මතක හිටින්නේ නැහැ. අපිට බණක් ඇහුවට පස්සේ මුළු බණම ආපස්සට ඒ විදිහට මතක හිටින්නේ නැහැ. එහෙම මතක හිටපු කෙනෙක් මේ බුද්ධ ශාසනයේ හිටියයි ආනන්ද හාමුදුරු. බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ දේශනාවක් ඇහුවත් මධ්‍යම ප්‍රමාණ දේශනාවක් ඇහුවත් ඒ බණ පටන්ගත්ත වචනේ ඉඳන් අවසාන බුද්ධ වචනේ දක්වා මුළු දේශනාව ඒ විදිහට මතකයි. මතක ශක්තියෙන් අග්‍රයි. ධාරණ ශක්තියෙන් අග්‍රයි. ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ඒ වෙනුවෙන්ම සසර පෙරුම් පුරාගෙන කැපකිරීම් කරාගෙන ආපු මහා පින්වන්ත කෙනා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට අපට ඔබට මට සාමාන්‍ය කෙනෙකුට අපට ඒ දේශනාව වචනයක් නෑර මතක තියාගන්න අමාරුයි. අපිට ඒ හැකියාව නෑ. හැබැයි අත්තං ගන්හාති අර්ථය ග්‍රහණය කරගන්න පුළුවන්. බණක් අහද්දී ඒ දේශනාවෙන් කියවුනේ මොකක්ද? ඒකේ වැදගත් කරුණු මොනවද? ඒ දේශනාව තුළ කියවෙච්ච වැදගත් ධර්මකාරණා හොඳට මතක තියාගන්න. එහි අර්ථය ග්‍රහණය කරගන්න. අර්ථ මතක තියාගන්න. අත්තං ගන්හාති අර්ථ ග්‍රහණය කරන. අනත්තං රිඤ්ඤති. අනවශ්‍ය දේවල් බණහනකොට හිතෙන් බැහැර කරලා දේශනාවේ කියවෙන අර්ථය පමණක් ග්‍රහණය කරනවා. ඔන්න ඔය විදිහට ඔබට බණහන්න පුළුවන් නම් මේ බණ ඇසීමත් නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. පින්වතුනි, බණ ඇසීම කියන්නේ කල්ප ගානක් විපාක දෙන විශාල පිනක්. බණ අහන එක. බණ අහද්දි හිතේ කුසල් බලවත් වෙනවා. කරපු කුසල් බලවත් වෙනවා. නූපන් කුසල් උපදිනවා. හිත ධර්මාවබෝධයකට සකස් වෙනවා. ඒ නිසා ඔබට මේ ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අපි බලමු සාමාන්‍යයෙන් අද බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අපිට අහන්න ලැබෙනවා, මෙච්චර බණහන රටේ ඇයි මෙහෙම වෙන්නේ? කෝ මෙච්චර පින් කරා, කෝ මේවා විපාක? ඊළඟට සමහර පවුකාරයෝ දිහා බලලා අච්චර පවු කරන මිනිස්සයා යස අගේට වැජපිලා ඉන්නවා, මුන්ට කිසි කරදරයක් නෑනේ කියලා සමහරු එහෙම හිතනවා කියනවා. ඊළඟට අපිට මේ සමාජයේ තුළ පේනවා සමහර ලාවට හොඳ කරන මිනිස්සෙක්, යහපත්ව ජීවත් වෙන කෙනෙක්, සාමාන්‍ය ජීවිතයේ තුළ ඔය හතර පොයට සීල් ගන්න අපි නිකන් කතාවට කියන්නේ, එවැනි කාටවත් කරදරයක් නැතුව ඉන්න, පොයට සීල් සමාදන් වෙන, ගෙදර ඉඳන් හරි කන්න නැතත් බුදුන් ඇඳලා පුළුවන් විදිහට පන්සලට දාන ටිකක් අරගෙන ගිහිල්ලා බෝධි පූජාවක් තියලා අහිංසක විදිහට ජීවත් වෙන ගුණධර්ම පුරන කෙනාටම සමහරලාට කරදර. එක්කෝ අපි ගත්තහම අපි දකිනවා හොඳට ඉන්න මිනිස්සුන්ට මේ කොලි හරි අලි කරදර. එක්කෝ ගහක් කඩාගෙන වැටුණත් ඒ ගෙදරකට, එක්කෝ මොකක් හරි වැස්සෙන් නායාමකින් ස්වභාවික විපතක්, කොච්චර උත්සාහ කරත් හේනක් වැපිරුවත් එක්කෝ ඒක විනාශ වෙනවා. මේ හොඳට ඉන්න මිනිස්යන්ටමනි මේ කරදර, කෝ මේවා විපාක? ඔය වගේ වචන අපිට අහන්න ලැබෙනවා. එතකොට බොහෝ දෙනෙක් මේ කරන පින්පව් කර්මයන්ගේ විපාකයක් නැහැ කියලා එවැනි දෘෂ්ටියක් සමාජගත වෙනවා. ඒ වැරදි දෘෂ්ටිය තුළ එක මිත්‍යා දෘෂ්ටියක්. කරන පිනේ විපාකයක් නැහැ. කරන අකුසල් වල විපාකෙකුත් නැහැ. ඔය පින්පව් කියලා දෙයක් නැහැ කියන දෘෂ්ටිය එක නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ නියත මිත්‍යා දෘෂ්ටික මතවාද සමාජයේ මිනිස්සු අතර බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙනවා. එතකොට මේකේ ස්වභාවය කොහොමද මෙහෙම අපිට පේන්නේ? එතකොට මේ වගේ කාරණා ද අපි ධර්ම දේශනාවේදී තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, කර්ම විපාක. ඉස්සෙල්ලා අපි කර්මය ගැන චුට්ටක් තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා අපි සසරේ රැස් කරගත්ත කර්මයන්ගේ විපාක අපිම දෑමැද්ද හැටියට දායාද හැටියට අරගෙන යනවා මිසක් අපි කරන කර්ම තව කෙනෙක් ගෙනියනවා නෙවෙයි. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. තමන් යම් කර්මයක් කරොත් යහපත්, යහපත් දේ සසරේ දෑවැද්ද හැටියට තමන්ට ඒක විපාක සසරේ ලැබෙනවා. තමන් කරේ අයහපත් දෙයක් නම් ඒ අයහපත් විපාක තමන්ටම සසරේ විදෝ විදෝ සංසාරේ අරගෙන යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කර්මය ගැන පෙන්වුවේ කම්මස්සකා සත්තා, මේ සත්වයෝ කර්මයේ සොකීය කරගත් අය. කම්ම යෝනි, කර්මයේ මතයි උප්පත්තිය තීරණය කළ මේ උපත ලැබිලා තියෙන්නේ පෙර සසරේ රැස් කරපු කර්ම මත. කම්ම බන්දු, කර්මයේ තමයි එකම ඥාතිය, එකම නෑය. කම්ම පටිසරණෝ, කර්මයේ තමයි එකම පිළිසරණ. ඊළඟට යම් හොඳක් හෝ නරකක් කරොත් යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. ඒක තමන්ට දෑවැද්ද හැටියට දායාදි හැටියට තමන්ටම සසර විපාක තමන් කරයෙන්. එතකොට මේ ස්වභාවය අපිට සමාජයේ තුළ ලෝකයේ තුළ බුදුහාමුදුරුවෝ මේ කර්මය ගැන විශාල විග්‍රහයක් කරලා අපිට පෙන්වනවා. තමන්ම සසරේ කරගන්න විපාක තමන් අරගෙන යනවා. මේ කර්ම විපාක විශ්ේ ඔබටවත් මටවත් මේ සාමාන්‍ය කෙනෙකුට සම්පූර්ණ වටහා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කම්ම විපාකෝ අචින්තියෝ කියන එක අචින්තිය වූ දෙයක්, බුදු කෙනෙක්ගේ විෂයක්, බුද්ධ ඥානයට පමණක් විෂය වෙන දෙයක් කර්ම විපාක. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න පුළුවන් හැටියට මේ කර්මයන්ගේ විපාක විෂය බෙදලා කොටස් වශයෙන් අපේ නුවණට ගෝචර වෙන ක්‍රමයට අපිට පෙන්වුවා. ඒ තමයි සමහර කර්ම අපි සිත, කය, වචනේ තුළින් චේතනා පහල කළ රැස් කරගන්න ඇතැම් කර්මයන්ගේ විපාක මෙලව මතුවෙවී විපාක දෙනවා. ඒකට අපි කියනවා දිට්ඨ ධම්ම වේදනි විපාක. සමාජ මිනිස්සු ඕන තරම් කියන ඔය ඒ මිනිස්සුම කරපු ඒවා තමයි, ඔය මෙලොවම කරපු ඒවා තමයි ඔය පරිසම් දීලා තියෙන්නේ. එතකොට අපි ජනවහරේ කතා බහයි මේ මෙලොවම කරන දේවල් මෙලොවම එනවා කියලා මිනිස්සු අතර එහෙම විශ්වාසය තියෙනවා. එතකොට ධර්මයේ මේක පෙන්නවා දිට්ඨ ධම්ම වේදනිය විපාක. බුදුහාමුදුරුව පෙන්නවා සමහර බොහෝ කර්මයන්ග විපාක මේ ජීවිතේ මතුවෙලා විපාක දෙනවා. ඒවට ධර්මයේ කියන්නේ දිට්ඨ ධම්ම වේදනිය කම්ම විපාක. සමහර කර්ම තියෙනවා මෙලොව විපාක දෙන්නේ නැහැ. මහා දරුණු අකුසල් තියෙනවා මේ ජීවිතේ විපාක දෙන්නේ නැහැ. ඒක අපිට හදිස්සි වුණා කියලා. කෝ අච්චර පව් කරපු මිනිහට කෝ මේවැ විපාක කියලා අපි හිතනවා. මිනිස්සු ඒ මොහොතේ විපාක ඉල්ලනවා, සාප කරනවා. කෝමුන්ට කිසි දෙයක් නැහැ කියලා මිනිස්සු එහෙම හිතුවට ඒ මොහොතේ විපාක අපිට ඕන විදිහට ලැබෙන්නේ නැහැ. බුදුහාඳුරු පෙන්නවා කරපු ගමන් කිරිමි දෙනවා වගේ සියලු කර්මයන්ග විපාක ඒ මොහොතේම බලාගෙන ඉන්න දෙ ලැබෙන්නේ. සමහර කර්ම තියෙනවා මේ ජීවිතේ විපාක දෙන්නේ ඊළඟ ජීවිතේට. ඒකට කියනවා උපපච්ච වේදනීය කම්ම විපාක. දැන් බලන්න භයානකම කර්ම කීපයක් තියෙනවා ඊළඟ ජීවිතේ කාන්තෙන් අපායටම වැටෙන අකුසල් පහක්. ඒවට අපි ධර්මයේ කියන්නේ පංචානන්තරි අකුසල්. තමන්ගේ මව මැරීම, පියා මැරීම, බුදු කෙනෙක් කාටවත් මරන්න බෑ. මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ මාරයටවත් කිසිම කෙනෙකුට බුදු කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත්වෙනවද, යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවද. බුදුරජාණන් වහන්සේම ආයු සංස්කාර අතහැරලා සම්බුදු කෘත්‍ය අතහැරලා අවසන් කරලා බුද්ධ අධිෂ්ඨානයෙන් පිරිනිවන් පාන දවස තීරණය කරලා සුව කැමැත්තෙන් බුදුහාඳුරුව පිරිනිවන් පානවද, මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ බුදු කෙනෙක්ගේ ජීවිතයට අනතුරක් කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත් බ්‍රහ්මයන් අතරවත් මේ ලෝක ධාතුවේවත් වෙනක් ලෝක ධාතුවේවත් වෙන කොහෙවත් නැහැ. ඒ නිසා බුදු කෙනෙක්ගේ ජීවිතේ නැති කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ බුදු කෙනෙක්ගේ ශරීරයේ ලේ ටිකක් සොලවන්න පුළුවන්. ඒක භයානක අකුසලයක්, පංචානන්තරි අකුසල් වලින් එකක්. ඊළඟට රහතන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන, ඝාතනය කරන, සංඝ බේදය කරන. සංඝ බේදය කියන්නේ මේ සාමාන්‍යයෙන් ගිහියෙකුටවත් සාමාන්‍ය පොඩි හාමුදුරුව කෙනෙකුටවත් නිකන් අපි කියනකොට කියන අන්න අර හාමුදුරුවන්ට අසවලා මෙහෙම කේලමක් කියලා හාමුදුරුව තරහ වෙලා අනේ සංඝ බේදයක් වුණාද දන්නේ එහෙම හිතනවා මිනිස්සු. එතකොට කොහොමත් කිසිම කෙනෙක් ගැන කේලම් කියන එක අකුසලයක්, බොරු කියන එක අකුසලයක්. කවුරු හරි හිතාමතා චේතනාවේ බිදෝනවා නම් ඒක අකුසලයක්. හැබැයි පිංගතුනි සංඝ බේදයේ කියන ආනන්තරි අකුසලේ ඒක උපසම්පදා භික්ෂුවක් විසින් අධර්මවාදී අවිනේවාදී කරුණු පදනම් කරගෙන පෝය කරන පිරිසිදු සිල්වත් ගුණවත් සංඝයා අතරින් තමන් අධර්මවාදී මතයක් ඒ පිරිස අතරේ ඉදිරිපත් කරලා අර පෝය කරන සංඝයා අතරින් කොටසක් වෙනම තමන්ගේ මතයෙන් නතු කරගන්නවා. එතනදි වික්ත ප්‍රතිබල භික්ෂුවක් ඒ කරුණු සහිතව පෙන්නලා දෙනවා. ඔබ මේ දේ කරන්න එපා. ඔබ මේ දේ කරොත් සංඝයා බිඳෙනවා, සංඝයා වෙන් වෙනවා. මේක ධර්මයට එකඟ නෑ, විනයට එකඟ නෑ කියලා කරුණු සහිතව පළවෙනි වතාවේ දෙවනි වතාවේ තුන්වෙනි වතාව දක්වා පෙන්නලා දෙනවා. ඒ අවස්ථා තුනේදීම ඒවා පිළිගන්නේ නැතුව තමන්ගේම මතය තුළ පිහිටලා අධර්මවාදීව අවිනයවාදීව අර සංඝයාව වෙනම වෙන් කරගෙන ගිහිල්ලා එකම පෝය සීමාවෙ දෙපැත්තට බෙදිලා වෙනම පෝය කරන්න පටන් ගන්න. අන්න ඒ විදිහට තමයි මේ සංඝ බේදය නැමැති ආනන්තරි අකුසලයකට ලක්වෙන. එතකොට එහෙම පේනවා මේක මේ සාමාන්‍යයෙන් අර දේවදත්ත කියන එදා බුද්ධ ශාසනයේ වැඩ හිටිය මේ ස්වාමීන් වහන්සේ මේ භික්ෂුව විසින්ම මේ කරගත් අකුසලයේ මිසක් එක ලේසියෙන් කෙරෙන දෙයක් නෙමෙයි, ගිහියෙකුට හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපිට පේනවා මෙවැනි දරුණු අකුසල් මේ තියෙන බලවත්ම අකුසල් පහම තමන්ගේ මව මැරීම, පියා මැරීම, බුදු කෙනෙක්ගේ ශාරීරික ලේසෙලවීම, සංඝ බේදේ, ඒත් රහතන් වහන්සේ නමක්ගේ ජීවිතය ඝාතනය කිරීම. එතකොට මේවා දරුණුම අකුසල් වුණත් මෙලව විපාක දෙන්නේ නැහැ. ඒකේ විපාක ලැබෙන්නේ ඊළඟ ජීවිතේට. අපි කතා කරේ කෝ මේවැ විපාක කියලා මිනිස්සු අහන දේවල් ගැන. දැන් ඔබ හිතන්න අජාසත් කුමාරයා ගැන. අජාසත් කුමාරයා මුලදී කොච්චර ආදරෙන් පුංචි කාලේ ඉඳන් හදා වඩා ගත්තත් පාප මිත්‍රයෙකුට එකතු වෙලා පාප මිත්‍ර සේවනයත් එක්ක දේවදත්ත කියන භික්ෂුවට එකතු වෙලා තමන්ගේ පියා මරලා රජකම ගන්න ඕන කියලා බොහෝ දුක් වේදනා දුන්නා. රජකම ඉල්ලපු ගමන් රජකම දුන්නා. හැබැයි තමන්ගේ පිය රජතුමාව පස්සේ හිර කරා. කන්නනු දී හිර කරලා තිබුණා. ඔබ බිම්බිසාර රජුරුවන්ට දුක් දීපු හැටි, වද දීපු හැටි බොහෝ දේශනාවල අහලා ඇත. බිම්බිසාර රජතුමාට කන්න නොදී හිර කුටියක දාලා තියලා තිබ්බා. මුලදී අම්මට බලන්න දුන්නා. අවසානයේ ඒ දේවිය බත්මුලක් හංගගෙන යනවා. ඒක අහු වුණා. ඊට පස්සේ තමන්ට කන්න දෙන කෑම ටික ඇඟේ අඹරලා ගාගෙන සලුවකින් වහගෙන යනවා. ඒකත් අහු වුණා. දැන් කාටවත් බලන්න දෙන්නේ කන්න දෙන්නෙත් නෑ, වතුර දෙන්නෙත් නෑ. දවස් ගාණක් මැරෙන්න බලාගෙන හිටියා මැරෙන්න දාලා. බිම්බිසාර රජුරු සෝවාන් වෙලා. එදකොට බලන්න මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් මේ සෝවාන් වෙච්ච කෙනෙකුට මේ වද දෙන්න. තමන්ගේ පියතුමා වගේම සෝවාන් වෙච්ච ධර්මානුකූලව ධාර්මිෂ්ඨව ජීවත් වෙන බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක්, ගිහි ශ්‍රාවකෙක්. හැබැයි බිම්බිසාර රජතුමාට මොනම විදිහකටවත් මට මූ වද දෙනව නේද, මට මෙච්චර වද දෙනවා, මම් මුගෙන් පලිගන්නෝ, එවැනි සිතුවිල්ලක් හිතුවේ නෑ. ධර්මය අවබෝධ කරගත්ත කෙනා මොනතරම් කරදර, බාධා, ප්‍රශ්න ඇති වුණත් ධර්මයෙන් හිත පිහිටවනු. බලන්න බිම්බිසාර රජුරෝ හිත පිහිටවපු හැටි දැන් අදත් අපිට හොඳම ආදර්ශය. අද බොහෝ වෙලාවට මේ ප්‍රශ්න, කරදර, එක පිට මේ වසංගත රෝග, කරදර, රස්සාවල ප්‍රශ්න ඇති, යන එන ගමන් බිමන් වල ප්‍රශ්න ඇති, ගෙදර කන්න නැතුව ඇති. මේ කරදර එනකොට බොහෝ දෙනෙකුට ධර්මයත් අමතකයි. කරපු පින්කනුත් මතක් කර කර බණිනෝ, අපි මෙච්චර පින්කම් කර අපිටමයි මේ කරදර, කෝමී වැ විපාක. බෝධි පූජා තිබ්බ, පන්සල් වලට උදව් කරා, දන් දුන්නා, කෝ අපිට විපාක කී කී බණින බොහෝ පිරිසක් ඉන්නවා. දැන් බලන්න බිම්බිසාර රජුරුවන් අර හිර කුටියේ දාලා කන්න නොදී වද දෙනකොට රජුරුව හිතනවා බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් අරහං, සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්න, සුගතෝ ලෝකවිදු, බුදුගුණ හිතනවා. මේ හිර කුටියේ පුංචි කවුලුවකින් බලනකොට ඈතට පේනවා ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටිය. ඒ දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩන, ධම්මානුස්සතිය වඩන. බලන්න ධර්මයේ තුල හිත පිහිටවන හැටි, කරදර විපත් ඉදිරියේ ධර්මයේ හිත පිහිටව ගන්න හැටි. බිම්බිසාර රජුරෝ හිතනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියලා දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. මං සසරේ කොච්චරවත් මේ වගේ දුක් විඳලා, හිරගෙවල් වල ඉඳලා, වද විඳලා, කන්න නොති කොච්චරනම් සසරේ මේ වගේ දුක් විඳලා ඇද්ද? උල්පාරවල් කාලා, වද විඳලා, පිහියනුම් කාලා, බෙලි කැපුම් කාලා කොච්චර සංසාරී දුක් විඳලා මැරිලා ඇද්ද? ඉපදීමමයි දුක. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඉපදීම දුකක්. ඉපදුනානම් ලෙඩ වෙනවා, වයසට යනවා, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, ඒව නේද මට මේ වෙන්නේ. මේ ධර්මේ නම් ඒ කාන්තින් ස්වාක්කාතයි සන්දිට්ටිකයි අකාලිකයි කියලා ධර්මී ගුණ හිතනවා. දැන් බලන්න තමන්ට කරදර එන්න එන්න ඒ විපත් ඉදිරියේ ධර්මයේ සත්‍යම පේනවා. ඉපදීම දුකයි. බුදුහාඳුරන්ගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද කියලා හිතනවා. මරණ සතිය වඩනවා. අනිත්‍ය සිහි කරා. මෛත්‍රිය තුල හිත පිහිටෙව්වා. හොඳට ධර්මයේ හිත පිහිටවා ගත්තා. අවසානයේ අජාසත්ත වදකයන් ලවා බිම්බිසාර රජුරවන්ට වද දීලා යටිපතුල් පළලා ගිනි පොකුරු උඩ ඉඳන් ඇවිද්දෙව්වා කියනවා. ඒ තරම් වද දීලා වද දීලා බිම්බිසාර රජුරවන්ව මරන්න. හැබැයි තමන්ට මට මෙච්චර මූ අද දුන්නා නේද කියලා කේන්තියක් වෛරයක් පළිගැනීමේ චේතනාවක් තරහක් හිතේ ඇති වුණේ. ධර්මීම හිත පිහිටවාගෙන පණ ගියා. නින්දෙන් පිබිදියා වගේ ජනවසබ නමින් දෙව්ලෝ පහළ වෙනවා. දීඝනිකායේ සඳහන් වෙනවා ජනවසබ කියලා සූත්‍රයක්. අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පරොත්තේ වැඩ ඉන්නකොට දවසක් විශාල දිවි ආලෝකයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරලා කියනවා, ස්වාමීනි මමයි ජනවසබ, මමයි ජනවසබ, මම දැන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා කියලා. පෝය දවස්වලට සුධර්මා දිවියේ සභාවට දෙවිවරු එකතු වෙනවා. ඒ දෙවියන් අතර මනුස්ස ලෝකෙදි සද්ධාව දියුණු කරපු අය, හොඳට සීල් ගුණ දහම් රැකපු අය, දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරලා දෙව්ලොව ඉපදිච්ච අය, අනෙක් සියලු දෙවියන්ට වඩා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් දිව්‍ය ලෝකෙ දෙවියන් අතර බැබලෙනවා. සාමීනි මමත් සකදාගාමි වෙන්න වීරිය වඩනවා කියලා වන්දනා කරලා දිව්‍ය ලෝකෙ විස්තර ටිකක් කියලා බුදුහාඳුරන්ට වැඳලා අතුරු දහම් වුණා. අර කිසිම දෙයක් මට මෙහෙම වද දුන්නා, මාව මැරුවේ මෙහෙමයි, අනේ ස්වාමීනි මගේ පුතා, ඔය කතාමකුත් නෑ. දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් නා. බොහෝ කෙලෙස් සහිත කෙනාගේ හිත පිහිටන්නේ කුසලේ නෙමේ අකුසලේ. තමන්ට වෙච්ච කරදර, විපත්, වදහිංසා ඌවමයි හිත හිතා පසුතැවි තැවි. කෙනෙක් හම්බුණත් කියන්නේ අනේ කරදර, අනේ හරි වදයක්, පුදුම දුකක්. එතකොට බලන්න මිනිස්සුන්ගේ කතා බහ තුල වුණත් තියෙන්නේ කරපු පිනක් යහපත් දෙයක් කුසලයක් නෙමෙයි, අකුසලේම හිත හිතා හිත පිහිටවන්. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත කෙනා කුසලේ හිත පිහිටව ගන්න. අරවා හිතෙන් අතහරිනවා අකුසල. බුදුරජාණන් වහන්සේ පසුවදා සංඝයා රැස් කරලා කියනවා, මහණෙනි ඊයේ රාත්‍රී විශාල දිවි ආලෝකයක් මවාගෙන දෙවි කෙනෙක් ආවා. ඒ දේවතාව මම තමයි ජනවසබ, මමයි ජනවසබ කියලා මෙන්න මේ වගේ දිව්‍ය ලෝකෙ විස්තර ඇසක් කිව්වා. ඒ පිරිස අතරේ ආනන්ද හාමුදුරුවෝ ඉඳලා කියනවා, සාමීනි මට අවසරයි, ඔය නම් එකත් එකටම බිම්බිසාර රජුරුවම තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද ඔබ ඉලක්කෙට හිතුවා. ඒ ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියේ වෙන කවුරුත් නෙමේ, බිම්බිසාර රජුරුව තමයි කිව්වා. දැන් ජනවසබ නමින් දෙව්ලොව ඉපදිලා කියලා. එතකොට එහෙමනම් අපිට පේන අච්චර වද දීලා මැරුණත් අපාය ගියේ නෑ. ධර්මය අවබෝධ කරගත්ත කෙනා සුගතිය ගියා. ඊළඟට දැන් තමන්ගේ පියාට මෙච්චර වද දීලා ක්‍රූර විදිහට යටිපතුල් පළලා කන්න නොදී තියලා මෙච්චර වද දීලා මරපු අජාසත් රජුරෝ ගැන හිතන රජ වුණානේ. දැන් සාමාන්‍ය මිනිස්සු හැම වෙලේම හිතන්නේ කොහොම මේවා විපාක. ඒ කාලෙත් අද වගේම සාමාන්‍ය මිනිස්සු අජාසත්තට හෙන වදිනකම් බලාගෙන ඉන්නේ නැති. කොමුට කිසි කරදරයක් නැණි, තාම රජකමේ ඉන්නවනේ. මෙච්චර වද දීලා තමන්ගේ තාත්තාව මරලා අච්චර වේලුවනාරාමේ හදලා පූජා කරපු රජුරවන්ට නේද මෝ මේ වද දීලා මැරුවේ. ඔහොම කතා වෙච්ච ගෙවල් වල ඉඳන් සාප කර කර කෝ විපාක කී කී හිටපු කී දෙනෙක් ඇද්ද? හැබැයි මතක තියාගන්න, අජාසත්තත් මැරෙනකම් හොඳට රජකම් කරා. හැබැයි අද වෙනකොට අපාය පැහැෙනවා. කල්පයක් මහා නිරේ. ඒක විපාකේ ලැබෙන්නේ ඒ ජීවිතේ නෙමෙයි, ඊළඟ ජීවිතේ. ඒ ජීවිතේ හොඳට හිටියා රජකම් කරගෙන. දැන් ඔබ හිතන්න, බුදුරජාණන් වහන්සේට අර අච්චර කරදර කරපු සංසාරෙම හතුරුකම් කරගෙන ආපු දේවදත්ත ගැන හිතන්න. එදකොට දේවදත්ත හාමුදුරුව ගැන හිතුවොත් බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවා. උන්වහන්සේගේ සිරිපතුලේ ගල් පතුරක්, ඒ ගල් දෙක ගැටණේ වෙනකොට ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා සිරිපතුලේ දැවටිලා ලේ කැටියක් පිරුණා. එතකොට බුදු කෙනෙක්ගේ ලේ සෙලවීම තුළ අකුසලයක් කරගත්ත. සංඝ බේදය කර තව කොච්චර නම් දේශනාවල මේ දේවදත්ත කරපු හතුරුකං බුදුහාමුදුරන්ට කරපු නින්දා අපහාස කොච්චර තියෙනවද. හැබැයි දේවදත්තත් මැරෙනකං සාමාන්‍ය අපි කියන්නේ ඉහෙම් බහින ලෙඩක් තිබෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කාලේ ඒ විදිහටම බුදුහාමුදුරන්ට විරුද්ධකම් කර කර හිටියත් මැරෙනකං හොඳට හිටියා. හැබැයි අද අපාය. කල්පයක් මහා නිරේ පැහැෙනවා. ඒ නිසා සමහර කර්ම අපිට අපේ මට්ටමෙන් අපිට කෝමයාට මේවැ විපාක නෑනෙ. අච්චර පවකාරය සගේට ඉන්නවන. මුන්ට පවකං කරන්න කරන්නම හරියනවන. එහෙම හිතන කියන මිනිස්සු ඉන්න. පිංගතුන ඒ දෘෂ්ටියට ආවොත් ඒක වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. ඒ නිසා ඔබට මේ කරුණු පෙන්නල දෙන්නේ. සමහර කර්ම මෙලොව විපාක දෙනවා. සමහර කර්ම ඊළඟ ජීවිතයේ කාන්තෙන් විපාක දෙනවා. උපපච්ච වේදනියයි. තවත් සමහර කර්ම කොටසක් තියෙනවා. ඒවන් නිවන් දකින්නකම් හැම ආත්මිකම විපාක දිදී විපාක දිදී විපාක දිදී යනවා. ආත්ම 100ක් 1000ක් ලක්ෂයක් නෙමෙයි ප්‍රමාණ කරන්න බෑ. අපරාපරිය වේදනීය කර්ම කියන නිවන් දකින්නකම් සසරේ විපාක දිදී යන කර්ම තියෙනවා. ඒ අතර සමහර කර්ම මේ කර්ම විපාක વિશે අපිට හිතා ගන්නවත් බැරි සමහර කර්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක පොඩි දෙයක්. හැබැයි ඒ කර්මයේ විපාක ආත්ම ගානක් විපාක දෙන්න පුළුවන්. ඒක අපිට තීරණය කරන්න බෑ. කර්ම વિશે අචින්ත්‍යයි. කර්ම විපාක දේශනාවල සඳහන් වෙනවා, ජාතක පොතේ සඳහන් වෙනවා, එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදී මෙරි බෙලි කැපුම් කාපු සිදුවීම්. එතකොට එක එළුවගේ බෙල්ල කැපුවේ ඒකේ විපාකේ ආත්ම 500ක් ඉපදීපදී බෙලි කැපුම් කන්න වුණා. සමහර කර්ම තියෙන ආත්ම 500ක් 1000ක් විඳවලා තමයි ඒ කර්ම විපාකේ ගෙවෙන්නේ. ඒ නිසා මේ කර්ම විපාක વિશે අචින්තියයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උදේ හවස හිතන් මේ කර්ම ගැන බොහෝ දෙනෙක් හිතනවා නම් අකුසල් වලට වැටෙන්නේ නැහැ. නිතර හිතනකොට මතක් එනවා මම මේ වැරදි වැඩේ කරොත්, මම මේ වැරදි දේ කිව්වොත්, මම මේ විදිහට ජීවත් වුණොත් මේකේ විපාක මටම සසරේ අරගෙන යන්න වෙනවා කියලා මතක් එනවා. යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාද. තමන් යම් හොදක් හෝ නරකක් කරොත් ඒකේ විපාක තමන්ම සසරේ ගෙනියනවා කියන එක තමන්ට නිතර නිතර සිහි වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අකුසල් වලින් වළකින. ඊළඟට අපි තේරුම් ගන්න උත්සාහ ගමු. දැන් මම ඔබට විස්තර කරේ මේ කර්ම විපාක વિશે. සමහර කර්ම මේ ජීවිතේ විපාක දෙනවා, සමහර කර්ම මේ ජීවිතේ විපාක දෙන්නෙම නැතුව ඊළඟ ජීවිතේ විපාක දෙනවා. සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් විපාක දෙනවා. ඔය අතර ඔබ අහලා ඇති මෙහෙම කොටසක්, අහෝසි කර්ම. එතකොට මේ වචනේ ගැන සමහර අය හිතනවා මේක නිකන් පවහෝදනවා වගේ කරපු කර්ම අහෝසි කරගන්න පුළුවන් කියලා. එක්ක කරපු අකුසල් පිනකින් වහන්න පුළුවන් කියලා හිතන අයත් තියෙනවා. අහෝසි කර්ම කියලා ධර්මයේ විස්තර වෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. අහෝසි කර්ම හැටියට පෙන්වන්නේ ධර්මාවබෝධයත් එක්ක විපාක දෙන්න පරිසරයක් නැතිවීම තුළ අහෝසි වෙලා යන. දැන් අපි ගමු කෙනෙක් මේ ජීවිතේ ධර්මයේ දියුණු කරලා හොඳට ධර්මයේ වඩලා සෝවාන් ඵලයට පත් වුණා කියලා. සෝතාපන්න ඵලයට පත් වුණොත් ඒ කෙනා උපරිම ආත්ම 7යි උපදින්. නතේ භවං අට්ඨමං ආදියන්ති. සෝවාන් වෙච්ච කෙනෙක් අටවෙනි භවයක කිසිම විදිහකින් උපතක් ලබන්නේ නැහැ කියන ආත්ම 7න් සංසාර ගමන අවසන් වෙනවා. එතකොට ඒ කෙනා සසරේ කරපු කර්ම හෝ තව ආත්ම ගානක් විපාක දෙන්න කර්ම තිබුණොත් ඒ සියලු කර්ම සෝවාන් වීමත් එක්ක අහෝසි වෙලා යනවා. ඊළඟට සෝවාන් වෙනවත් සමගම අපායගාමී සියල් වකුසල් අහෝසි වෙනවා. සෝවාන් වෙච්ච කෙනා කිසිම හේතුවකින් සතර අපාය උපදින්නේ නැහැ මොනම විදිහකින්වත්. එයා අපායෙන් සදහටම මිදිච්ච කෙනෙක්. සෝවාන් වෙනවත් එක්කම අපායෙන් මිදිලා ඉන්න. අපායගාමී අකුසල් සියල් අහෝසි වෙන අන්න අහෝසි කර්ම. ඊළඟට යම්කිසි කෙනෙක් මේ ජීවිතේ තවදුරටත් වීරිය වඩලා සකදාගාමී කියන මාර්ගඵලය ලබනවා. එයා කාම ලෝකේ එක වතාවයි උපදින්නේ. එතනින් සංසාර ගමන අවසන් කරනවා. එතකොට එතනින් එහා විපාක දෙන්න තිබ්බ සියලු කර්ම එහාට අහෝසි වෙනවා. තවත් වීරිය වඩලා පින්වන්ත කෙනෙක් අනාගාමී වෙනවා. ඒ අනාගාමි වෙච්ච කෙනාට මුළු කාම ලෝකෙම විපාක දෙන්න තිබ සියලු කර්ම අහෝසි වෙනවා. එයා උපදින්නේ සුද්ධාවාස කියන බඹලව. කාම ලෝකෙ නෙමෙයි බ්‍රහ්ම තලයක. එහෙදිම පිරිනිවන් පානවා. සුද්ධාවාස බඹලෝම එයා පිරිනිවන් පාන. අයි කාම ලෝකෙට එන්නේ. එතකොට එතනින් මෙහා විපාක දෙන්නේ යම්තා කාම ලෝකෙ හෝ කොහේ හරි කර්ම තිබුණද ඔක්කොම ප්‍රහාණය වෙලා අහෝසි වෙලා යන. මේ ජීවිතයේම මහා පින්වන්ත කෙනෙක් සසර ගමන අවසන් කරලා රහත් වුණා. බුදුහාඳුරෝ ඒ රහතන් වහන්සේලා ගැන පෙන්නන්නේ කීනම් පුරාණ පැරණි කර්මශේ කරා. ඒ ඔක්කොම අවසන් කරා. නවන් නත්ති සම්භවං. අනාගතේ භවයක් වෙනස ආයමත් අලුතෙන් කර්ම හදන්නෙත් නෑ. විරත්ත චිත්ත ආයතිකේ බවස්මින් අනාගතේ ආයමත් භවයක් පිණිස කර්ම හදන්නේ නෑ. ඒක හරියට තේකීන බීජා අවිරුල්හි ඡන්ද බීජේක පැලවෙන ස්වභාවයෙන් නැති වුණා වගේ. අපි දන්නවා මුං ඇටයක් මෑටයක් වී ඇටයක් මොකක් හරි පැලවෙන දෙයක් ගැන හිතන්. එතකොට පැලවෙන ස්වභාවෙ තියෙන බීජයක් නම් පොළොවේ තියලා වතුර පස් වලින් වහලා පෝර වතුර වැටෙනකොට බීජ පැලවෙනවා. හැබැයි පැලවෙන ස්වභාවයෙන් නැති වෙච්ච බීජයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගමු මොකක් හරි මුං ඇටේ මෑටේ කෙනෙක් මේක රත් කරලා කර කරලා පුච්චලා එක්කෝ මොන විදිහට හැබැයි බීජේ පේන්න තියෙන ඇටේ. නමුත් මේක තෙල් වල බෙදලා ගත්ත එකක් හරි මොනවා හරි පැලවෙන ස්වභාවය විනාශ කරලා තියෙන. එතකොට පැලවෙන ස්වභාවය විනාශ කරපු බීජයක් පොළවේ තියලා අපි කොච්චර පෝර දැම්මත් පස් වලින් වැහුවත් වතුර දැම්මත් ඒක පැලවෙන්නේ නැහැ. ඇයි පැලවෙන ස්වභාවය නැති වෙච්ච බීජය. ඒ වගේ තමයි කියන රහතන් වහන්සේලා. ඇහැට පේන්න ඉන්නවා. ඇස කන නාසය දිව කය මනස තියෙනවා. හැබැයි ඒ ආයතන හය මුල් කරගෙන අවිද්‍යාව තණ්හාව හටගන්නේ නැහැ. සංසාර ගමන හැදෙන්නේ නැහැ. පටිච්ච සම්පාදය සකස් වෙන්නේ නැහැ. ඒ ගමන නිරුද්ධ කරපු කෙනෙක්. උන්වහන්සේලාගේ සසර ගමන නිබ්බන්ති දිහිරා යථායම්පදීපෝ. පහන් සිලක් නිවිලා ගියා වගේ එතනම උන්වහන්සේලාගේ කය බිඳී යනකොට එතනම නිවිලා යනවා. ආයි වෙන කොහෙවත් අතන ගියා මෙතන ගියා එහි ඉපදුනා තව තැනකට කර්මය ගෙනිච්ච එහෙම තැනක් නෑ එතනම නිවිලා යනවා පහන් සිලක් නිවිලා ගියා වගේ. ඉතින් ඒ නිසා ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාක අපි සසරේ කරපු කර්ම විපාක අහෝසි කරගන්න පෙන්නපු එකම මාර්ගය කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වෙන මාර්ග නෑ. කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ අපි රැස් කරගත කර්මයන්ගෙන් විපාක වලින් බේරෙන ආරක්ෂා වෙන ඒව අහෝසි කරගන්න ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩි. ඊළඟට පින්වතුනි අපි සමාජය තුළ අපේ ඇස්වලට පේන දෙයක් අපි නිකන් හිතමු සාමාන්‍ය ගත්තහම ඔබ නිකන් සාමාන්‍ය සමාජයේ දිහා බලනකොට අපිට අපේ රටේ ජීවත් වෙන මිනිස්සු ලෝකේ ඉන්න මිනිස්සු අවට ඔබ ඇස් දෙකෙන් දකින මේ සමාජය දිහා ගත්තහම අපිට මෙහෙම දෙයක් බැලූ බැල්මට පේනවා. සමහර වෙලාවට මහා දරුණු අපරාධ කරන මිනිස්සු ඉන්න පුළුවන්. ඒ මිනිස්සු මොන ක්‍රමෙන් හරි නීතියෙන් රිංගන්න පුළුවන් තැන් තිබුණොත් කොහෙන් හරි රිංගගෙන යනවා. කොහෙන් හරි බේරෙන ක්‍රම හදාගන්නවා. එතකොට ඒ අය ඒ පැත්තෙන් රැකවරණ හදාගන්නවා. ඊළඟට කරන්නෙම එක්කෝ ජඩකම් ව්‍යාපාරයක් පටන් ගත්තා නොයේ සල්ලාලකම් සුරාව සූදුව මත්කුඩු මද්රව්‍ය මේ හැම දෙයක් එක්කම මිනිස්සු දන්නවා මේකේ නම් මෙහෙම කෙනෙක්. හැබැයි පෙනුමෙන් ගත්තා සමහරලාවට බොහොම ලස්සනයි රත්තරම් පාටයි සල්ලි තියෙනවා සේවකයෝ ඉන්නවා බොහොම බැලූ බැල්මෙන් පෞරුෂවත් හැබැයි ලෙඩක් දුකක් කරදරයක් නැතුව අර අකුසලුත් කරගෙන සමාජෙ හොඳට ඉන්නවා පේනවා. එතකොට මිනිස්සු සාමාන්‍ය මිනිස්සු මේ අය දිහා බලාගෙන ඉඳලා හිතනවා බලාපල්ලකෝ අර පව්කාරයට හරියන්නේ හැටි කෝ කිසි විපාකයක් නැහනේ මේ මිනිස්සයා මෙච්චර වැරදි වැඩ කරලත් ඔය ඉන්නේ හොඳට කෝ මේවා විපාක කියලා එහෙම දෘෂ්ටියකට ආපු ගමන් කරන අකුසල්වල විපාක නෑ කියලා දෘෂ්ටියකට එනවා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක වෙන්නේ මේ විදිහටයි. මේක කර්මය අනුව ගලපලා තේරුම් ගන්න. ඒ තමයි මේ සසරේ අපි කරපු පින්පව්වල විපාක. අපි ගත්තහම අපේ ජීවිතවල සංසාරේ කරපු පින්පව් මේ දෙකම රැස්වෙවි විපාක දෙදී යන සංසාර ගමනක් මේ තියෙන්නේ. අප හිතම යම් සාමාන්‍ය කෙනෙක් ගැන ඔබ හිතන් කෙනෙක් ඉන්න අකුසල්ම කරන පවුකම්ම කරන කෙනෙක් ඉන්න. මේ කෙනා වැඩිපුරම පංච දුෂ්චරිතයෙන් අකුසල් කරන පවුකම් කරන කෙනෙක් කියලා හිතන්. හැබැයි ඉඳ හිට හරියේ මිනිස්සු පිනුත් කරනවා. එක්කො සමන්ගේ ගෙදර අමු දරුවන්ට හරි සලකන. ගෙදර බල්ලෙක් හරි ඇති කළ සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම සීයක් ආනිසංස ලැබෙන පිනා. එක්කො ගෙදර වැඩ කරන මනුස්සයෙකුට හරි තමන්ගේ කියනේ උන්ට හරි සලකන. සමහරට වෙසක් පොසොන් එනකොට බොරුවට හරි නම ගහගන්න හරි කියමු. තොරන් ගහනවා, දන්සැල් දෙනවා. හැබැයි ඒ තුළ පින් රැස් වෙනවා නැත්තිනේ. අපි හිතමු ටිකක් ජීවිතේ සාමාන්‍ය අපි නිකන් තේරුම් ගන්න ඔබට මම මේ ප්‍රමාණ කියන්නේ. අපි හිතමු 100%ට 10%ක් වගේ පින් කරගත්ත කෙනෙක් ඉන්නවා. හැබැයි 90%ක්ම අකුසල් වලින් පිරිච්ච පව්කාරයෙක්. දැන් මෙහෙම කෙනෙක් මරණාසන්න වෙනකොට මෙයාගේ ජීවිතේ දැන් බලවත් වෙලා තියෙන්නේ අකුසල් පැත්ත බලවත් වැඩි. 90%ක් තරම් අකුසල් බලවත් වෙච්ච කෙනෙක්. මේ අකුසල් බලවත්කම නිසා මරණ මංචකේ අකුසල් මතුවෙලා මෙයා මරණින් මත්තේ වැටෙන අපායට. මතක තියාගන්න, නිරේ කියලා කියන්නේ අපාය කියන්නේ පින විපාක දෙන තැනක් නෙමෙයි. අපාය කියන්නේ අකුසල් විපාක දෙන තැන. නිරේට වැටුණට පස්සේ සමහර නිරි සත්වයන් ගැන බුදුහාඳුරන්ගේ දේශනාවල සඳහන් වෙනවා, මහණෙනි, ඒ නිරේ උපදින සත්වයන් අපායෙන් අපායට වැටි වැටි කල්ප ගණන් මහා නිරේ දුක්විඳලා දුක්විඳලා තවත් නිරේකට, ලෝකුම නිරේට වැටෙන. ඒකේ දුක්විඳලා 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 තවත් එක්ක අසිපත් නිරේ, කුක්කුල නිරේ, උණුවලු නිරේ, ඔය වගේ අපායවල් ගොඩාක් ගැන දේශනාවල තියෙනවා. මේ අපායෙන් අපායට වැටි වැටි දුක්විඳ විඳ දේශනාවල තියෙනවා, මහණෙනි, අකුසල විපාක ගෙවෙනකන් චුතවීමක් නැකින්. තමන්ගේ කැමැත්තෙන් ආපහු වෙන්න බෑ. කර්ම විපාක ගෙවලා 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 කල්ප ගානක් හරි අර කරපු විපාක ගෙවන. දැන් ඔබ හිතන්න, කල්ප ගානක් හරි අපායම පැහි පැහි දුක් විඳ විඳ ඉන්නකොට අර සසරේ කරගත්ත කර්ම, ජීවිතේ කරගත්ත කර්ම ගෙවිලා 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 ඒවෑ විපාකත් යම් කාලෙකදී ගෙවිලා අවසන් වේගෙන යන කාලයක් එනවා. දැන් ඒ අකුසල් ගෙවිලා අවසන් වෙනකොට දැන් බලවත්ව තියෙන්නේ අර කරපු පින් ටික. දැන් බලවත්. ඇයි? අකුසල් කල්ප ගණන් දැන් අපායේ ගෙවලා ඉන්නේ. ඒ පින මතුවෙලා මෙයා අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙකට එනවා. මතක තියාගන්න, දැන් උඩට එන්නේ අපායේ කල්ප ගණන් අකුසල් ගෙවලා එන්නේ. දැන් බලවත් පින කර්ම ටික ගෙවලා එන්නේ. එහෙම කෙනෙක් මනුස්ස ලෝකෙට එනකොට උපදින්නෙම බොහොම ලස්සන තැනක උපදී. ස්වරූපෙන් ගත්තන් ලස්සනයි. පුංචි කාලේ ඉඳන් රත්තරන් තොටිල්ලේ නලවන්නේ. සැප පහසුකම් හැම දේම ලැබෙනවා. ඊළඟට ව්‍යාපාර පටන් ගන්නදී හරියනවා. සල්ලි උතුරනවා. සමහරලාවට දුරාචාර, ඒ හැම දෙයකින්ම බලාගෙන ඉන්නදී දියුණු වෙනවා. දැන් සල්ලි තියෙනවා, ලස්සන තියෙනවා, පෙනුම තියෙනවා, පරිවාර සම්පත්තිය, මේ හැම දෙයක්ම ලැබෙනවා. දේශපාලන බලය කියන්න පුළුවන් හැම පැත්තක්ම දැන් දියුණු. ඇයි? අර සසරේ කරපු පින් ටික මේ මනුස්ස ලෝකේ ඉන්න කෙටි කාලේදී දැන් මතුවෙලා හොඳට විපාක දෙන කාලේ. හැබැයි මතක තියාගන්න, දැන් මනුස්ස ලෝකේදී මේ මොන සැප සම්පත් ලැබුණත් මෙයා කොහේ ඉඳන් ආපු කෙනෙක්ද? කල්ප ගණන් අපායි දුක් විඳලා ආපු කෙනෙක්. එයාගේ සංසාර පුරුද්ද, විඥානේ පුරුදු වෙලා තියෙන්නේ කුසලයකට පිනකට නෙමේ, අකුසලයට. මේ විඥානේ යන්නේ සංසාර පුරුදුත් එක්ක. එයාගේ සසර පුරුද්ද තියෙන්නේ දුරාචාරයට, හොරකම් වලට, ජඩකම් වලට, වැරදි වැඩවලට, පාප මිත්‍ර සේවනයේට, සල්ලාලකමට. සංසාර පුරුද්ද තියෙන්නේ ඒකට. එතකොට එවැනි සසර අකුසලයට නැඹුරු වෙච්ච විඥානයක් තියෙන කෙනා මේ මනුස්ස ලෝකයේදී මොනතරම් සැප සම්පත් තිබුණත් සංසාර පුරුද්දට අනුව විඥානය කුසලයට නෙමේ හැරෙන්නේ, අකුසලයට. කෝටි ගණන් තිබ්බත් කරන්නේම ජඩකම්මයි. සල්ලිත් මොනවා තිබුණත් පටන් ගන්නෙම දුරාචාර ව්‍යාපාරමයි. ඒවටමයි හිත යන්නේ. කොච්චර තමන්ට ආදරණීය බිරිඳක්, දරුව, කවුරු හිටියත් සල්ලාලකම යන එක පුරුද්දක් වෙනවා. එතකොට මේ වගේ දුරාචාරය මේ හැම දෙයකටම යෙදෙනකොට, හැබැයි අර හැම සැප සම්පතක්ම තියෙද්දි දුරාචාරය දෙන. දැන් මේක බලාගෙන ඉන්න මිනිස්සෙකුට පේන්නේ අර පෙර සංසාරය ගැන පේන්නෙත් නෑ, අපා හිටපු කතා දන්නෙත් නෑ. එතකොට අපිට පේන්නේ මේ ඇස් දෙකෙන් දකින්න මේ අවුරුදු කිහිපයක් මනුස්ස ලෝකේ මේ වැජබිලා ඉන්න ටික කාලයක් විතරයි අපි දකින්. එතකොට එහෙම කෙනෙක් දිහා බලාගෙන ඉඳලා කර්මී ගැන නොදන්න කෙනෙක් හිතනවා බලාපල්ලකු මේ පව්කාරයට හරියන හැටි. අච්චර පව් කරන්න කරන්න වැජබෙනවනේ. කෝමුන්ට කිසි කරදරයක් නෑනේ කියලා හිතනවා. එහෙම හිතපු ගමන් ඒ දෘෂ්ටියට ආපු ගමන් ඔබ වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට. කරන පින් පව්වල විපාක නෑ කියන දෘෂ්ටියට ආපු ගමන් ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. ඔන්න ඔතන වරදිනවා අපිට. ඊළඟට පින්වතුනි ඒකෙම අනිත් පැත්ත මේ විදිහට තේරුම් ගන්න. හොඳ කරන මිනිස්යාටමයි මේ කරදර. බොහෝ වෙලාවට අද ඕන තරම් ගෙවල් වලොයි වචනේ ඇහෙනවා ඇති. ඊළඟට අද හිතන් හැමෝටම මේ ප්‍රශ්න කරදර මේ ලංකාවේ ඉන්න ඔබටවත් මේ අපි කීප දෙනෙකුට වෙච්ච දෙයක් නෙමෙයි. මේවට ධර්මයේ කියන්නේ කාල විපත්ති. මේක ලෝකෙටම සිද්ධ වෙච්ච දෙයක්. සමහර කාලේන එක්ක වසංගත රෝග වෙන්න පුළුවන්. යුද්ධ ඇති වෙච්ච කාලෙක යුද්ධවලට මැදි වෙච්ච මිනිස්සු ඔබ බලන්න පළවෙනි ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධ අතර ඒවට මැදි වෙච්ච මිනිස්සු කොච්චර දුක් විඳද. අපේ රටේම ඔබ හිතන්න බැමිනිතියා සායව අවුරුදු 12ක විශාල නියගයක් සාගතය. ඒ කාලේ රහතන් වහන්සේලා ඉඳන් වැඩ හිටිය. එතකොට ඒ කාලේ ජීවත් වෙච්ච හැම මිනිස්සයාට මේ දුක පීඩාව ඒ කාලයත් එක්ක ඒ විපත් එක්ක ඒව විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ බොහෝ දෙනෙකුට කරපු පින්කම් ගැන සමහරුට හිතරුව ඇති පින් කරාට වැඩක් නැහැ. අපිටමයි මේ කරදර. කෝ අද අපිට කොච්චර කරදරද කියලා එහෙම හිතන අය ඉන්න. ඊළඟට අපි ගමු සමාජය තුළ සාමාන්‍ය අපේ ඇස් දෙකට පේන දෙයක්. ඒ තමයි අපි දන්නවා අහිංසක දුප්පත් අසරණ මිනිස්සු ඉන්නවා. සමාජය තුළ සමහර ගංගොල අම්මල ගත්තෝ. ඔබ අටමස්ථාන ළඟට රුවන්වැලිසෑය ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් බලාගෙන හිටියොත් සමහර අම්මලා ඉන්නවා ඈත පැතිවල. බොහෝම දුප්පත් අසරණයි. ඒ අය ඇවිල්ලා අර ගහක් යට එලි මහනේ එක්ක පැදුරු කෑල්ලක් ඉටරේදි කෑල්ල බොහෝ වෙලාවට ඔය නික පත්තර කෑල්ලක් එලාගෙන ඔයි ගහක් යට නිදාගන්න. උදේ පාන්දර නැකිටලා ගිහිල්ලා රුවන්වැලි සෑය ළඟ වාඩි වෙලා පිරිත් කියන. බඩකිනේනකට අර ටැප් එකකට ගිහිල්ලා වතුර ටිකක් බොනෝ. කවුරු හරි කෑම බෙදනවා දැක්කොත් ගිහිල්ලා ඒ මොනවා හරි දෙන දෙයක් අරගෙන කාලා මෙන්න ආයි ගිහින් ශ්‍රීමා බෝධිය ළඟ වාඩිලා පිරිත් කියනවා බුදුන් අදින්. ඔය අටමස්ථාන වැඳලා සතියක් විතර ඉඳලා සමහරලාවට බස් එක යන්නවත් හල්ලි නෑ. ඔය පයින් යන අම්මලා ඉන්නවා. එතකොට මේ වගේ ජීවිතයේ නිතරම සද්ධාවෙන් බුදුන් අදිනවා පින්කම් කරනවා දන් දෙනවා. අපි දන්නවා මේ සමාජය තුළ අපි බොහෝ ලංකා පුරා බණ කියලා වැඩසටහන් කරලා මිනිස්සු ඇසුරු කරලා ගම් නියංගම් මේ රට පුරා හැම තැනම අපි බණ කියක යනකොට ඒ මිනිස්සුන්ගේ ජීවිත සද්ධාව තියෙන පින්කම් කරන බොහෝ අයගේ ජීවිතවල ස්වභාවය. සමහරු දන් දෙන්නේ පන්සලට දානේ ටික දෙන්නේ Tamanට කන්න තිබිලා නෙමෙයි. ගෙවල් වල ඔබ හොඳට හිතන සාමාන්‍ය ගෙදරක ලොකු පොහොසත් ඉහළ පැලැන්තියගේක නෙමෙයි සාමාන්‍ය ගෙදරක කන බොන හැටි ඔබ හිතන්. අපි කන හැටි ලිපාදනී කියලා මිනිස්සු කියනවා. සාමාන්‍ය ගෙදරක කන්නේ බොන්නේ එක්කෝ එක වේලයි සමහරු ගෙදර කෑම ටික හදන්නේ. දවල්ට එක්කෝ ඒක රත් කරගෙන කෑවා එක්කෝ සමහරු දේට කෑවට පස්සේ ආයි කන්න එක්කෝ රෑට ඒක රත් කරගෙන ඉතුරු වෙන දෙයක් කෑම ටිකක් කනවා. ගෙදර උපරිම එක්ක එක වෑංජනයි සමහරට වෑංජන දෙකයි. සමහරලාට බත් එකට ලුණු ගෙඩියක් තියාගෙන ලුණු වතුර ටිකක් ඉහගෙන කන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ මිනිස්සුම පන්සලට දානි ටික අරගෙන යන්නේ කොහොම හරි වෑංජන 3-4ක් හදාගෙන කිහෙල් ඇවරියක් හරි තව මොනවා හරි කඩෙන් හරි පළතුරක් හරි අඩුගානි කිරිහට්ටියක් හරි ගන්න පුළුවන් නම් ඒකත් අරගෙන හොඳට වෑංජන 4-5ක් එක්ක දානිටි කරගෙන ගිහිල්ලා පන්සලට පූජා කරලා ගෙදර ඇවිල්ලා එක්ක තියෙන දෙයක් කාලා දන්කුර ටිකක් සූරගෙන කාලා ගෙවල් වල ඉන්නවා. Taman කනවට වඩා හොඳට දන් දෙන මිනිස්සු ඉන්නවා. සමහරට Tamanගේ ගේ තෙමෙනවා වහලේ තෙමෙනවා. ගෙදර නිදා ගන්න තැනක් නැහැ. හැබැයි පන්සලේ ධර්මශාලාවල ටයිල් අල්ලනවා කිව්වොත් බුදුමැදුරට සීට් වහනවා කිව්වොත් ණය වෙලා හරි සීට් එකක් අරන් දෙන්න. ගෙදර මැටි ටික ගා ගන්න විදිහක් නැතුව ඉන්නවා. ගෙදර සිමෙන්ති දාලවත් නැහැ. හැබැයි පන්සලේ ටයිල් අල්ලන්න ටයිල් කැටයක් හරි අරන් දෙන්න. එහෙම මිනිස්සු අපි දන්නවා. එතකොට එවැනි අයගේ ජීවිත කතාව හොඳට එබිලා බැලුවොත් සමහරලාවට හරියට කරදර, ලෙඩ රෝග, එක්කෝ හේන් ගෙවල් වලට කරදර, නාය යනවා,
ගෙවල් කඩාගෙන වැටිනවා, ගහක් කඩාගෙන වැටුනත් ගෙදරට වැටෙන්නේ. පාරක ගියත් එක්ක මොකක් හරි කරදරයක්, මොකක් හරි විපතක්, එක්ක හොරහතුරෙක් සතෙක්ගෙන් හරි එක්ක අලියෙක් හැවිල්ලා හරි ගේ කඩලා යනවා. එතකොට මේ වගේ හරියට කරදර විපත් මේ මිනිස්සුන්ට. එතකොට ඒ අයගේ මෙලව අපිට පේන්නේ මේ ඇස් දෙකෙන් දකින මේ මනුස්ස ජීවිතේ ඉන්න ටික කාලෙ. ඒ අය දිහා බලාගෙන ඉඳලා කෙනෙක් කියනවා, බලාපල්ලකෝ මේ හොඳට ඉන්න මිනිස්සුන්ටමනේ මේ කරදර. කෝ මේ මිනිස්සුන්ට මේ කරපු පින්කම් වල විපාක? ඔය මිනිස්සයා දාන දවසේ ඉඳන් පන්සලේමයි, බෝධිය ළඟමයි, චෛත්‍ය වටේමයි කියනවා. ඒ මිනිස්සයාටමනේ මේ කරදර ඔක්කොම. ඔය දෘෂ්ටියට ආපු ගමන් ඔබ හිතන්න දැන් හිතට ඇවිල්ලා තියෙන්නේ කරන පිනේ විපාක නැහැ කියන දෘෂ්ටිය. පින් පව්වල විපාකයක් නැත කියන දෘෂ්ටියට ආපු ගමන් ඒ වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ඒක ඔබ තේරුම් ගන්න මේ විදිහට. මොකද අපිට මේ කර්ම විපාක વિશે අචින්තියයි. යම් මට්ටමින් හරි මේ බුද්ධ දේශනා එක්ක ගලපලා අපි මෙහෙම තේරුම් ගත්තේ නැත්නම් අපි නියත මිත්‍යා දෘෂ්ටික මතවාද වලට වැටෙනවා. පින්තුනි, ඒක ඔබ තේරුම් ගන්න මේ විදිහට. පින් කරන අයගේ ජීවිත මේ අපේ විඥානේ සංසාර පුරුදුත් එක්ක යන්නේ. අර අකුසල් කරන කෙනාගේ විඥානේ අකුසලයටම අනුව සකස් වෙවි සංසාරේ යනවා වගේ. සතර අපායටම නැඹුරු වෙලා අපායේ මහගෙදර කරගෙන අකුසල පුරුදු එක්කම යා සසර යනවා. පින් කරන කෙනාගේ විඥානේ පුඤ්ඤූපගං හෝති විඥාන. පිනට නැඹුරු වෙච්ච, පිනට සකස් වෙච්ච, පිනත් එක්ක බැඳිච්ච විඥානයක් සසර යන්නේ. එයාට හැම උපෝපං හැම වෙලාවෙම දන් දෙන්න, පිනක් කරන්න, සීල රකින්න, ඒකටමයි හිත පුරුද්ද. දැන් ඔබ හිතමු මෙහෙම, අපි අර කලින් උදාහරණෙදි හිතුවා වගේ අපි මේ සංඛ්‍යාලේඛන ගන්න ඔබට තේරුම් කරවන්න. අපි හිතමු කෙනෙක් ඉන්නවා ජීවිතේ 90%ක්ම පින්ම කරන කෙනෙක්. හොඳට පන්සිල් රකින්නවා, බුදුන් අදිනවා, තුන් සූත්‍ර කියාගෙන, බුදුන් ඇඳගෙන, දන් දීගෙන, කන්න තියෙන බත්පත හරි සතෙකුට හරි දන් දෙන බොහෝම සිල්වත් ගුණවත් 90%ක්ම ජීවිතේ පින් කරපු කෙනෙක්. හැබැයි මතක තියාගන්න, සෝවාන් වෙලා නැහැ කියන්නේ අකුසලුත් කෙරෙනවා. තරහ යනවා, කේන්ති යනවා, ඉරිසියාව ඇති වෙනවා, අනුන්ගේ දේවල් වලට ආසාව, ලෝභකම, ඔය අකුසල්, මේ අකුසල සිතුවිලි හිතේ නැතුව නෙමෙයි. එතකොට 10%ක් කියලා හිතමු. පොඩ්ඩක් ජීවිතේ අකුසලු ට්‍රැස් වෙනවා, කේන්ති යනවා, තරහ යනවා, කාට හරි බනින්න හිතෙනවා, තමන්ටම ආයේ අනේ මට අකුසලයක් වුණා නේද කියලා ආයෙමත් ආයතින් සංවරයට එනවා. අපි හිතමු එහෙම බොහොම ගුණහපත් කෙනෙක්. දැන් මෙහෙම කෙනෙක් මරණාසන්න වෙනකොට පින බලවත් 90%ක්ම පින්ම කරපු කෙනෙක්. වැඩිපුර අවස්ථාව තියෙන්නේ සුගතියට, දිව්‍ය ලෝකවලට. ආසන්න අකුසලයක් මතු නැත්නම් ඒ මොහොතේ ඒ කෙනා පින බලවත් වෙලා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උපදිනවා. දැන් හිතන්න දෙව්ලොව ගියාට පස්සේ දිව්‍ය ලෝක කියන්නේ අර කරපු අකුසල් චුට්ට විපාක දෙන තැන නෙමෙයි. දිව්‍ය ලෝකවල අකුසල් විපාක දෙන්නේ නැහැ. දෙව්ලොවති බලවත් වෙන්නේ පිනේ විපාක. 90%ක් තරම් පින් කරපු කෙනාගේ ජීවිතේ දෙව්ලොවින් දෙව්ලොවට සැප විපාක ලබනවා. සමහර දෙවිවරු ගැන දේශනාවල තියෙනවා කල්ප ගණන් දිව්‍ය ලෝකේ සැප විඳින. චාතුම් මහරජික දෙව්ලොව ඉපදිලා සම්පූර්ණ දිව්‍ය ආයුෂ ගෙවන. එහෙන් චුත වෙලා යාම දිව්‍ය ලෝකේ, තුසිත දිව්‍ය ලෝකේ, පරනිම්මිත වසවර්ති, තවුතිසාව, ඔය දිව්‍ය ලෝක හයේම දෙව්ලොවින් දෙව්ලොවට සමහර අය ගැන තියෙනවා කල්ප ගණන් මනුස්ස ලෝකෙටවත් එන්නේ නැතුව දෙව්ලොවින් බඹලවට, බඹලවින් දෙව්ලොවට, දිව්‍ය බ්‍රහ්ම ලෝකවලම සැප සම්පත් වින්දා කියලා. එතකොට මේ වගේ සසරේ අර පින බලවත් නිසා මනුස්ස ලෝකෙදි කරපු එයා දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට බොහෝ කල, අපි හිතමු කල්ප ගානක් දිව්‍ය ලෝකේ සැප විඳිනවා කියලා. දැන් දෙව්ලොවත් කාලයක් යනකොට අර කරපු පින්වල විපාක ගෙවිලා ගෙවිලා අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා පුබ්බ නිමිත්ත සූත්‍රය කියලා. එයාගේ පිනේ විපාක ගෙවිලා අවසන් වෙනකොට දැන් එයාට දිව්‍ය ලෝකේ ඉන්න කියලා වැඩක් නැහැ. එයාගේ පින ගෙවිලා අවසන් වෙලා තියෙනවා. එතකොට එයා පැලඳගෙන ඉන්න දිව්‍ය මල් මාලා පරවෙන්න පටන් ගන්නවා කියලා. දිව්‍ය සලුපිලි කිලුටු වෙනවා. දිව්‍ය විමානවල සිත් තලවන් නැතුව යනවා. දෙවියන්ගේ දිව්‍ය ශරීරවල ප්‍රභාස්වර ගති අඩු වෙලා දුර්වර්ණ වේගෙන යනවා. එතකොට අනිත් දෙවරු කියනවා, කියනවා පින්වත, ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ. ඔබ ඉක්මනට මනුලව හිත පිහිටවන්න, සුගතියට යන්න. සුගතින් ගන්වා සුලද්ද ලාභන් ලබ, ඔබ මනුස්ස ලෝකෙට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න. ඒක තුළ ස්ථාවර වෙන්න කියන. බුදුරජාණන් වහන්සේ මේ කාරණය ගැන විස්තර කරනවා. මහණෙනි, දෙවියන් මනුලවට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කිව්වේ තිසරණේ පිහිටන්. ඒක තුළ ස්ථාවර වෙන්න කියන්නේ සෝවාන් වෙන්න කියන කාරණේ. එතකොට දිව්‍ය ලෝකෙ පින ගෙවල චුත වෙන්න ආසන්න දෙවිවරුන්ට අනික් දෙවියන් කියන ඔබ ඉක්මනට මනුලව හිත පිහිටවන්. මොකද දැන් අකුසල් මතුවෙන වෙලාව, පින ගෙවිලා අවසානයි. දිව්‍ය ලෝකෙන් ඊළඟට පහළට වැටුණොත් අකුසල් බලවත් වෙලා වැටෙන්න තියෙන අපායට. ඒ අපායට නොවැටි බේරෙන්න තියෙන තැන ඔබ ඉක්මනට මනුස්ස ලෝකෙ හිත පිහිටවන්න කියලා. එහෙට ගිහිල්ලා ඉක්මනට තිසරණේ පිහිටගන්න. හොඳට පින් කරන්, කුසල් වඩන්, ඔබ ඉක්මනට සෝවාන් වෙන්න. ආයමත් දෙවියන් අතරට පින් කරගෙන එන්න කියලා ඒ දෙවිවරු මරණාසන්න මොහොතේ අර චුත වෙන්න ආසන්න දේවතාවට උපදෙස් දෙනවා. දැන් අපි හිතමු එහෙම කෙනෙක් දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මනුලවට එනවා. දැන් එයා එන්නේ මතක තියාගන්න පින ගෙවලා එන්නේ. කල්ප ගණන් එහෙ පිනේ විපාක ගෙවලා මනුස්ස ලෝකෙට එන්නේ. අපායට නොවැටි යන්තම් මනුස්ස ලෝකෙට එන්නේ අකුසල් ටික මතුවෙලා එන්නේ. එයා මනුස්ස ලෝකෙ උපදින්නෙම දුප්පත්ම දුප්පත් තැනක. එයාගේ අකුසල් විපාක දෙන්නේ මෙහිදී. දැන් පිනේ විපාක දිව්‍ය ලෝකෙ ගෙවලා එන්නේ. සමහරට උපන්දා ඉඳන් ලෙඩ කරදර, ජීවිතේ අන්ත දුක් විඳිනවා. ගෙවල් වල ප්‍රශ්න, හරියට නිදාගන්න තැනක් නැහැ, ඉගෙන ගන්න විදිහක් නැහැ, කරදර. ඊළඟට කොහොම හරි ජීවිතේ ගැට ගහගෙන ඉන්නකොට අසාවක් හොයාගන්න ගියත් කරදර. ඒවත් මොනවා හරි ප්‍රශ්න, හේනක් කොටාගෙන හිටියත් කරදර, ගියක් හදාගත්තත් මොනවා හරි කරදර විපත්. ජීවිතේ අපි සාමාන්‍ය කියන මිනිස්සු එක පිට හෙනගෙඩි පාත් වෙනවා වගේ කරදර කියන මිනිස්සුන්. එතකොට මේ වගේ ජීවිතේ හරියට ප්‍රශ්න, කරදර, විපත්, දුක් ගැහැට එක මේ කෙනා මනුස්ස ලෝකේ ඉන්නේ. හැබැයි මතක තියාගන්න දැන් මේ කෙනා දිව්‍ය ලෝකේ ඉඳන් ආපු කෙනෙක්. පිනේ විපාක කල්ප ගණන් ගෙවපු කෙනෙක්. එයාගේ සංසාර විඥානේ සසර පුරුද්ද තියෙන්නේ පිනට. විඥානේ පිනට නැඹුරු වෙච්ච මනසක්. එහෙම කෙනෙක් මනුස්ස ලෝකෙට ආවත් කොච්චර දුප්පත් තැනක ඉපදුනත් විඥානේ සංසාර පුරුද්ද තියෙන්නේ පිනට. ඒ නිසා හිත නැමෙන්නේ කොහොම හරි දානයක් දී ගන්න ඕනේ. ඔන්න හිතට එන්නේ. ඇයි සසර පුරුද්ද? කොහොම හරි මොන කරදර තිබ්බත් සිල් ගන්න ඕනේ. අන්න දැන් හිතට එන්නේ අර සංසාර පුරුද්ද. වේලක් කර වේලක් කාල හරි මොනවා හරි සතෙකුට හරි කෑම ටිකක් දෙනවා. දවස ගානේ පිනක් කරගන්න. මොන කරදර තිබුණත් ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා එක්ක සීල් ගන්නවා. ගෙදර ඉඳන් හරි සීල් ගන්නවා. බණක් අහන තැනකට ගිහිල්ලා කොහේ හරි අයිනක වාඩිලා බණක් අහනවා. ජීවිතේ පුළුවන් තරම් හොඳට පන්සිල් රකින්නවා. වැරදි වැඩ කරන්නේ නැහැ. හොර වැඩ කරන්නේ නැහැ. ජීවත් වෙන්න කියලා කොච්චර අගහිංකම් තිබුණත් අධර්මිෂ්ඨ ජීවිත ගත කරන්නේ නැහැ. ධර්මානුකූලව ධාර්මිෂ්ඨව සිල්වත්ම ඉන්නවා. ඒ සංසාර පුරුද්ද. හැබැයි මේ මිනිස්යාටම පුදුම කරදර ගොඩකුත් එනවා. දැන් මේ කෙනා ගැන පිටින් දකින මිනිස්සු, අර ජීවත් වෙන කෙටි කාලේ මනුස්ස ලෝකෙ දිහා ඇස් දෙකෙන් බලාගෙන ඉන්න මිනිස්සු කර්මය ගැන දන්නේ නැහැ, සංසාරය ගැන දන්නේ නැහැ, පේන්නේ ඇස් දෙකෙන් විතරයි. එයා දිහා බලාගෙන හිතනවා, ආම් බලාපල්ලකෝ, අච්චර හොඳට ඉන්න මිනිස්සු, කාටවත් කරදරයක් නැතුව සිල්වත්, නිතරම පින් දහම් කරන, ගුණහපත් මේ මිනිස්යාටමනේ මේ කරදර. කොහොම මේ මිනිස්සුන්ට ඔය කරන පින්වල විපාක? ඔහොම හිතන අය ඉන්නවා. එහෙම හිතනවා කියනවා එවැනි දෘෂ්ටිවලට එනවා. එවැනි දෘෂ්ටියකට ආපු ගමන් මනස වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. කරන පිනේ විපාක නැත කියන මිත්‍යා දෘෂ්ටියට. ඒ නිසා පින්වතුනේ, කර්මය ගැන ඔබටවත් මටවත් අපි කාටවත් කර්ම විපාක વિશે ගැන හිතලා නිගමන දෙන්න, මේ කර්ම විපාක ස්වરૂපය ගැන තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. බුදුහාඳුර අපිට තේරෙන විදිහට පෙන්නවා. චේතනාව තමයි කර්මය. ඔබ හිතන, කියන, කරන මේ හැම දෙයක්ම චේතනාවක් එක සකස් වේ. ඒ නිසා චේතනා පහළ කරලා වැරදි වැඩක්, අකුසලයක් කරොත් ඒක විපාක ඔබ කරා එනවා කියන එක හිතන්න. කවදා හරි මේ ජීවිතේ වෙන්න පුළුවන්, සමහරට මේ ජීවිතේ නොවෙන්න පුළුවන්, උපපජ්ජ වේදනීය ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්, සමහර කර්ම නිවන් දකින්නකන් සසරේ ලැබෙන්න පුළුවන්. ඒ නිසා කර්ම විපාක නිතර හිතන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර හිතන්න මේ විදියට. කම්මස්ස කෝමහි, මම කර්මයේ සොකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදු, මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම පටිසරණු, මං කර්මයේ පිළිසන්න කරගත්ත කෙනෙක්. මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා කියලා හිතන්. බලන්න හැම බුදු කෙනෙක්ගේම සියලු බුද්ධ වචන කැටි වෙන්නේ සබ්බ පාපස්සකරණ. කිසිම අකුසලයක් පාපී අකුසලයක් කරන්න එපා. කුසලස් උපසම්පදා, පුළුවන් තරම් කුසල් කරන්න පින් කරන්න. සචිත්ත පරියෝදපන, තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරුන්ගේ අනුශාසනාව. අන්නේ අනුශාසනාව තුළ පිහිටලා, ධර්මයේ තුළ පිහිටලා ඔබ හැම දිනාට මුතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.